ඊළඟට ඔය සමාජීය නියෝජන අධ්‍යයනය යටතේ අපි කතා කරන අන්තිම අනුමාත්‍රිකාව මානව හිමිකම් හා වගකීම කියන එක. එතකොට මේ යටතේ අපි කතා කරනකොට දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ලෝකය මිනිසාට නිදහසේ ජීවත් වීමට යෝග්‍ය ස්ථානයක් බවට පත් කිරීමට සෑම රටකටම අවශ්‍ය වුණා. ඒ නිසාම සෑම කෙනෙකුටම නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය පිළිගැනෙන විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය එක්සත් ජාතීන්ගේ සංගමය විසින් 1947 වසරේදී සම්මත කර ගැනීම සිදු කරා. මෙම සම්මුතියත් සමගම කාන්තාවන් හා ළමයින් සඳහා වූ අයිතිවාසිකම් සම්මුති බවට පත් වුණා. යම් සමාජයක් තුල මානව හිමිකම් සුරැකීමේ වගකීම ජනතාවට හා රජයට පැවරීම සිදු කළා. රජයේ නිලධාරීන් අතින් සිදුවන මානව හිමිකම් කඩවීමක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පිහිටුවා ගත්තා. එතකොට රජයේ නිලධාරීන් අතින් සිදුවන මානව හිමිකම් කඩවීම ගැන පරීක්ෂා කරේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම. ඒකට මානව හිමිකම් කොමිසම පිහිටුවා ගත්තා. මේ ආදී ලෙස මානව හිමිකම් මා වගකීම් සමාජය තුල දැනුවත් කිරීමට ජනමාධ්‍ය කටයුතු කරනවාද යන්න අපි මෙහිදී අවධානයට ලක් කරනවා. ඊළඟට අපි කතා කරන්නේ ආර්ථික නියෝජන අධ්‍යයනය. අපේ පාඩමේ දෙවැනි කොටස ආර්ථික නියෝජන අධ්‍යයනය. අපි කතා කරේ පළවෙනි කොටසේ තියෙන මාතෘකා ටික තමයි පවුල් සංස්ථාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, වාර්ගිකත්වය, පුරවැසි භාවය, මානව හිමිකම් හා වගකීම්. දුවේ පුතේ ඔයගලන්ට පැහැදිලි ඇති, හොඳින් අවබෝධ වෙන්න ඇති මේ කාරණා නැත්නම් මේ අනුමාත්‍රිකා ටික අපි සාකච්ඡා කරද්දි. අපි බලමු ජනමාධ්‍ය නියෝජන අධ්‍යයනය කියන අපේ මේ පස්වෙනි පාඩමේ දෙවැනි මාතෘකා විදිහට තියෙන ආර්ථික නියෝජන අධ්‍යයනය. ආර්ථික නියෝජන අධ්‍යයනය යටතේ අපිට තියෙනවා අනුමාත්‍රිකා හතරක් කතා කරන්න. ඒ තමයි වැඩ ලෝකය, විවිධ වෘත්තීන්, වෙළඳපොළ, සංවර්ධනාත්මක චින්තනය කියන කොටස් ටික. ඒකේ පළවෙනි එක ආර්ථික නියෝජන අධ්‍යයනයේ පළවෙනි එක වැඩ ලෝකය. අපි බලමු මොකද්ද මේ වැඩ ලෝකය කියන්නේ කියන එක. විවිධ නිෂ්පාදන හා සේවාවන්ගෙන් වැඩ ලෝකය සමන්විත වෙනවා. එතකොට මේ කියන නිෂ්පාදන හා සේවා කාර්යයන්ද එම කාර්ය ඉටු කිරීම සඳහා යොදා ගන්නා ක්‍රම සහ යන්ත්‍ර උපකරණද ශිල්පීය කටයුතුද වෙනස් වෙනවා. මේ නිසාම වැඩ ලෝකය අපි කියනවා ගතික පද්ධතියක් කියලා. ගතිකයි කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන සුළුයි කියන එක. ඒතකොට වැඩ ලෝකය කියන එක ගතිකයි, නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ නිසා මිනිස්්‍රමය ඉල්ලුම අනුව සැපයුම සිදු නොවීම වැඩ ලෝකය තුල පවතින ලක්ෂණයක්. මෙයට හේතු වෙලා තිබෙන්නේ වැඩ ලෝකය හා අධ්‍යාපනය අතර ඇති නොගැලපීම. අධ්‍යාපනය කොතරම් නවීකරණය වුවත් ඊට වඩා වේගයෙන් වැඩ ලෝකය නවීකරණය වීම නිසා මේ නොගැලපීම පාලනය කිරීමට අපහසු වෙලා තියෙනවා. එතකොට වැඩ ලෝකයේ පවත්නා ස්වභාවය හා වෙනස් වීම රටාවන් නිවරදිව හා ප්‍රමාණාත්මකව සමාජගත වන පරිදි ජනමාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති හා විශේෂාංගවල ඉදිරිපත් කරනවාද යන්න අපි මෙහිදී අවධානයට ලක් කරනවා. ඊළඟට අපි කතා කරන ආර්ථික නියෝජන අධ්‍යයනයේ යටතේ කතා කරන දෙවෙනි අනුමාත්‍රකාව විවිධ වෘත්තීන්. එතකොට මේ යටතේ ගත්තහම වැඩ ලෝකය තුල විවිධ වෘත්තීන් තියෙනවා. ඒ ඒ වෘත්තීන් සඳහා අවශ්‍ය අධ්‍යාපනය හා පුහුණුව පිළිබඳව දැනුම හා ආකල්ප සමාජගත කිරීම අත්‍යවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ගුරු වෘත්තිය, ලිපිකරු වෘත්තිය, පරිගණක ශිල්පීය වෘත්තිය ආදී සේවාවන්ගෙන් බැහැරව නව වෘත්තීන් ජනමාධ්‍ය හරහා හඳුන්වල දෙන්න ඕනේ. තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථාවන් මොනවාද කියන එක ජනමාධ්‍ය හරහා හඳුන්වා දෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරනවා ඊළඟ අනුමාත්‍රකාව වෙළඳ පොළ. එතකොට මේ වෙළඳ පොළ ගැන අපි කතා කරද්දී අපි දන්නවා ශ්‍රී ලංකාව තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. එතකොට අපේ මූලික වශයෙන්ම අපේ වෙළඳ පොළ හැදිලා තියෙන්නේ කෘෂිකර්මාන්තය පදනම් කරගෙන. එතකොට මේ කෘෂිකර්මාන්තය මත පදනම් වූ මේ ශ්‍රී ලාංකික වෙළඳ පොළ තුල කර්මාන්ත හා සේවා ව්‍යාපාර කියන කොටසුත් අපට හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සේවා ව්‍යාපාර කියන මේ කාණ්ඩ තුනේ එකතුෙන් තමයි අපේ වෙළඳ පොළ සකස් වෙලා තියෙන්නේ. එතකොට ජනමාධ්‍ය වගකීම නැත්නම් ජනමාධ්‍යවල වගකීම වන්නේ මේ ජනයා දේශීය නිෂ්පාදන සහ සේවාවන් සඳහා දිරිගැන්වීම සිදු කරන. දැන් වර්තමානයේ මේ කාබනික පොහොර හඳුන්වා දීමේ වැඩසටහන ඔය දේශීය නිෂ්පාදන සේවාවන් දිරිගැන්වීම සඳහා රජය විසින් මැදිහත් වීමකින් කරන කාර්යයක්. ජනමාධ්‍ය හරහා මේ පිළිබඳව නොයෙකුත් තොරතුරු විකාශනය වෙනවා. මගේ දරුවෝ මේවා අහන්න ඇති, මේවට සවන් දීලා ඇති. එතකොට අපි කතා කරපු ආර්ථික නියෝජන අධ්‍යයනයේ අන්තිම උප කාණ්ඩය නැත්නම් අන්තිම උපකොටස තමයි සංවර්ධනාත්මක චින්තනය කියන කොටස. ඒකෙදී මේ සංවර්ධනාත්මක චින්තනය කියන එක ඇත්තටම ජාතික අවශ්‍යතාවයක්. ඒ සඳහා දායක වෙන්නේ රටේ ජනතාව. ඒ නිසා මේ සංවර්ධනාත්මක චින්තනයක් ජනතාව තුළ ඇති කරන්න ඕනේ. මෙය ජනමාධ්‍ය ප්‍රධාන කාර්යභාරයක්. එතකොට වැඩ කිරීම, අභියෝගවලට මුහුණ දීම, ව්‍යවසායකත්වය, දියුණුව අපේක්ෂා කිරීම, සොයන් අභිප්‍රේරණය, එහෙම නැත්නම් අපි කියනවා සොයන් පෙළඹවීම කියලා, නව නිර්මාණ බිහි කිරීම ආදිය මිනිසාගේ මනස තුලින් මුලින්ම ආරම්භ වෙනවා. ඒ නිසා නෑ බෑ කියන නැත්නම් නෑ කියන බෑ කියන මේ ඍණාත්මක චින්තන වෙනුවට ඔව් පුළුවන් මෙන්න මේ ආදී වූ ධනාත්මක චින්තනයක් ඇති කරලීමට ජනමාධ්‍ය විසින් කටයුතු කරන්න ඕන. ඒ තුලින් සංවර්ධනාත්මක චින්තනයක් කරා මිනිසා රැගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ආදරණීය දුවේ පුතේ, මං කතා කරේ ඔයගලන්ට පස්වෙනි පාඩමේ ප්‍රධාන මාතෘකා දෙකක්. එකක් තමයි සමාජීය නියෝජන අධ්‍යයනය, අනිත් එක ආර්ථික නියෝජන අධ්‍යයනය. මං කතා කරේ මෙන්න මේ මාතෘකා දෙක. මේට අමතරව තව මාතෘකා දෙකක් තියෙනවා. ආගමික හා සදාචාරාත්මක නියෝජන අධ්‍යයනයයි සෞන්දර්යාත්මක නියෝජන අධ්‍යයනය. අපි ඉදිරි පාඩම් මාලාව දිගින් දිගටම පවත්වගෙන යනවා. මගේ දරුවෝ මේවට ඇහුම්කම් දෙනකොට මේ ඉතිරි කොටස් ටිකත් ඕගලන්ට හොඳින් ඉගෙන ගන්න පුළුවන් වේ. මං අද කතා කරේ මේ අනුමාත්‍රකා දෙකයි. එකක් තමයි සමාජීය නියෝජන අධ්‍යයනය. ඒක යටතේ මං කතා කරා පවුල් සංස්ථාව, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, වාර්ගිකත්වය, පුරවැසි භාවය, මානව හිමිකම් හා වගකීම්. ඒකේ අනුමාත්‍රකා පහක් අපි කතා කරනවා. දෙවැනි මාතෘකාව අපේ ආර්ථික නියෝජන අධ්‍යයනය. ඒක යටතේ අනුමාත්‍රකා හතරක් මං කතා කරා. වැඩ ලෝකය, විවිධ වෘත්තීන්, වෙළඳ පොළ, සංවර්ධනාත්මක චින්තනය. මගේ දරුවන්ට මේ ටික හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා. අපි බලමු දුවේ පුතේ, එහෙමනම් මේ පාඩම් කොටස් වලින් මීට කලින් අපොස සාමාන්‍ය පෙළ විභාගෙට කොයි වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපේ 2015 සිලබස් එක සංශෝධනය වුණාට පස්සේ නොඑක්වර නොඑකුත් සංශෝධනයන්ට ලක් වුණා. ඒ අතර අපිට ලැබුණු ප්‍රශ්න පත්‍රවල අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 2017 අවුරුද්දේ අපිට හම්බ වෙනවා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 26 වෙනි ප්‍රශ්නේ විදිහට මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ප්‍රශ්නය තමයි, සමාජ ප්‍රතිරූපය පිළිබඳ නිවැරදි තක්ෂේරුව වන්නේ එවැන්නක්? පළවෙනි උත්තරේ හුදු විශ්වාසයක් ලෙස පමණක් සැලකිය හැකිවීමයි. දෙක, සොරුන් දාමරිකයන් වැන්නන් නිසාද බිහිවීමට ඉඩ තිබීමයි. තුන, සමාජය මත හැම විටම ධනාත්මක ප්‍රතිඵල ගෙන දීමයි. හතරවෙනි වරණය, ජනමාධ්‍ය පදනම් කොටගෙනම ගොඩනැගුණු දක්නට තිබීමයි. එතකොට මං අද කතා කරපු කොටසෙදී මේ සමාජ ප්‍රතිරූපය කියන එක ආගමික හා සදාචාරාත්මක නියෝජන අධ්‍යයනයේ තුල තමා විස්තර වෙන්නේ. එතකොට මේකේ උත්තරේ විදිහට අපි හඳුනගන්නේ සොරුන් දාමරිකයන් වැන්නන් නිසාද බිහිවීමට ඉඩ තිබීමයි කියන එක. සමාජ ප්‍රතිරූපයක් ගොඩනැගීම පිළිබඳව අදහසක් තමයි මේ තුල තියෙන්නේ. ඔය 2017 ඔය ප්‍රශ්නයට නිවරදිව පිළිතුරු ලබා දුන්නොත් දරුවන්ට එක ලකුණක් හම්බ වුණා. 2018 අවුරුද්දේ මේ පාඩමෙන් ප්‍රශ්න හැදිලා තිබුණේ නැහැ. හැබැයි දරුවනේ, මට ඕගලන්ට කියන්න ඕනේ, මේ පාඩමට, එහෙම නැත්නම් අපේ මේ 10 ශ්‍රේණියේ 5 වෙනි පාඩමට කාලච්ඡේද 12ක් වෙන් වෙලා තියෙනවා. ඒ නිසා මේ පාඩමෙනුත් අනිවාර්යෙන්ම ඕගලන්ගේ ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න හැදෙනවා. ඒ නිසා ප්‍රශ්න එන්නේ නැහැ කියලා අපිට මේ පාඩම මගහරින්න අතාරින්න බෑ. හොඳින් අධ්‍යයනය කළ යුතු වෙනවා. මොකද කාලච්ඡේද 12ක් මේ සඳහා වෙන් වෙලා තියෙන නිසා. ඊළඟට 2019 ගත්තහම 2019 ප්‍රශ්න කිහිපයක්ම ඇවිල්ලා තියෙනවා මේ කොටසින්. 2019 ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ 32 ප්‍රශ්නයේ විදිහට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා ප්‍රශ්න පත්‍ර ව්‍යුහය බහුවරණ ප්‍රශ්න 40ක් අපට හම්බ වෙනවා. ඒ 40න් 32 ප්‍රශ්නයේ විදිහට ඇවිල්ලා තියෙන්නේ, උදැල්ලක් අලෙවි කිරීමේ අරමුණින් නිෂ්පාදිත වෙළඳ දැන්වීමක ගොවි මහතෙකු කුඹුරේ වැඩ කරද්දී ගෙවිලිය ඇඹුල රැගෙන පැමිණෙන ආකාරය නිරූපණය විය. බලන්නකෝ පුතේ, මේ ප්‍රශ්නේ දිහා මේකේ ගොවි මහතෙක් සහ ගෙවිලියක් ගැන තමයි කතා කරන්නේ. එම අවස්ථාව අධ්‍යයනය කිරීමට වඩාත් සුදුසු සංකල්පය. දැන් මං සංකල්ප ඔයගලන්ට කිහිපයක්ම කියලා දුන්නා. ඒ අතර පිළිතුරු වරණ විදිහට මෙහෙම තියෙනවා, එක වාර්ගිකත්වය, දෙක කියනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය, තුන කියනවා පුරවැසිභාවය, හතර කියනවා මානව හිමිකම්. එතකොට තෝරන්නක පුතේ බලන්න මේකට උත්තරේ මොකක්ද? අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන්නේ, ඔව්, ගොවි මහත්තයෙකු කුඹුරේ වැඩ කරද්දී ගෙවිලිය ඇඹුල රැගෙන එන ආකාරය. එතකොට මේ තමයි ස්ත්‍රී පුරුෂ සමාජ භාවය. එතකොට අපිට පිළිතුර විදිහට තෝරන්න වෙන්නේ දෙක, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන එක. ඊළඟට 2019 දෙවන ප්‍රශ්න පත්‍රයේ 3 ප්‍රශ්නය අහලා තිබුණා මෙන්න මේ විදිහට, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන්හි ආකෘතිය හා අන්තර්ගතය විවිධාකාරය. ඒකේ පළවෙනි කොටස, ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපි දන්නවා දුවේ පුතේ, හැම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය හැම දරුවෙක්ම ලිවිය යුතු අනිවාර්ය ප්‍රශ්නයක්. ඒකෙදි ප්‍රශ්න 10ක් තියෙනවා. අපි ඒ 10ට පිළිතුරු කෙටි පිළිතුරු ලියන්න ඕනේ. ලකුණු 20ක් හම්බ වෙනවා දෙකක් බැගින්. ඊට අමතරව තව ප්‍රශ්න 4ක් තෝරගන්න ඕනේ ඉතුරු කොටස් වලින්. ඒ එක ප්‍රශ්නයක කොටස් 4ක් තියෙනවා, 1, 2, 3, 4 කියලා. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න වෙන්නේ. එතකොට මේ 2019 වර්ෂයේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ විදිහට එන්නේ මේ අපි අද කතා කරපු පාඩමේ සඳහන් කරුණු වලින්. බලමු අපි ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ කියලා. රූපවාහිනී ටෙලිනාට්‍ය තුල ස්ත්‍රිය හා පුරුෂයා නිරූපණය වන ආකාරය අධ්‍යයනය සඳහා වැදගත් වන සංකල්පය කුමක්ද? මං කතා කරා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන එක. මේක ජීව විද්‍යාත්මක සංකල්පයක් කියලා කිව්වා. එතකොට මෙතන මේ රූපවාහිනී ටෙලිනාට්‍යයක කාන්තාවක් සහ ස්ත්‍රියක් සහ පුරුෂයෙක් කියන දෙන්නේ නිරූපණය වෙන ආකාරය අධ්‍යයනය කරනවා නම් අපිට එතන උදව් වන සංකල්පය තමයි ස්ත්‍රී පුරුෂ සමාජ භාවය උත්තරේ ලියන්න ඕනේ. එතකොට ඒක පළවෙනි ප්‍රශ්නයක් විදියට අහලා තියෙන අපිට එතන ලකුණක් හම්බ වෙනවා. ඊළඟට 2019 හයවෙනි ප්‍රශ්නයේ විදියට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ වගේ ප්‍රශ්නයක් එනවා. හයවෙනි ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නය විදියට හයවෙනි ප්‍රශ්නයේ සැකිල්ල තියෙන්නේ මෙන්න මෙහෙම. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන ප්‍රභා, ප්‍රභා කියන්නේ දරුවනේ මේ නමක්, පුද්ගලයාගේ නමක්. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන ප්‍රභා පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ගේ කුළුඳුල් ඡන්දය භාවිත කරන ලදී. එතකොට අහන පළවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු සතු ලක්ෂණ දෙකක් නම් කරන්න. ඔන්න මම ඕගලන්ට කියලා දුන්නා පුරවැසියෙකුගේ ලක්ෂණ. ප්‍රධානතම ලක්ෂණය මොකද්ද කියලා මම ඕගලන්ට කිව්වා. ඊට අමතරව පුරවැසියෙකුගේ ලක්ෂණ මම කියලා දුන්නා. එතකොට අපි පුරවැසියෙකුගේ ලක්ෂණ බලමු. උත්තරයට ලියවෙන්න ඕනේ ලක්ෂණ දෙකයි. අපි ලක්ෂණ කීපයක්ම කතා කරා පාඩමේදී. නිශ්චිත දේශ සීමාවක් තුල ජීවත් වීම, ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත් වීම, ඡන්ද අයිතිය පාවිච්චි කිරීම, බදු ගෙවීම, නීතිගරුක වීම, සමාජ සුබසාධනයට කටයුතු කිරීම, දේශාභිමානීව කටයුතු කිරීම, සියලු ආගම්වලට හා සියලු ජාතීන්ට ගරු කිරීම, යහපත් ලෙස වෘත්තියක නියැලීම, ආචාරශීලී වීම හා ගුණගරුක වීම, අනිත් කාරණය පවුල තුල යහපත්ව ජීවත් වීම. ඔන්න ඔය කියන කාරණාවලින් දෙකක් තමයි දරුවන්ට ලියන් දෙන. එතකොට එක ලකුණක් හම්බ වෙනවා. මේ විදිහට බැලුවාම 2019 අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ මේ පාඩමෙන් දරුවන්ට ලකුණු තුනක් හිමි වෙලා තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 32 ප්‍රශ්නෙට එක ලකුණයි, දෙවන ප්‍රශ්න පත්‍රයේ 3 ප්‍රශ්නේ පළවෙනි එකට එක ලකුණයි, දෙවැනි ප්‍රශ්න පත්‍රයේ 6 ප්‍රශ්නේ පළවෙනි එකට එක ලකුණයි විදියට ලකුණු තුනක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම 2020 මේ පහුගිය අවුරුද්දේ ඔබලංගේ අයියේ ලක්කලා ලිව්ව ප්‍රශ්න පත්‍රේට මේ පාඩමෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒත් ඕගලන්ට ලකුණු තුනක් හම්බ වෙන ප්‍රශ්න තමයි ලැබිලා තියෙන්නේ. අපි බලමු පුතේ මොනවද ඒ 2020 ආපු ප්‍රශ්න කියලා අපොස සාමාන්‍ය පෙළ විභාගයට මේ ඕගලන්ගේ 5 පාඩමේ. 2020 බහුවරණ ප්‍රශ්න පත්‍රයේ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 11 ප්‍රශ්නේ විදිහට අහලා තියෙනවා. සියලු ආගම් හා ජාතීන්ට ගරු කිරීම, නීතිගරුක භාවය, ආචාරශීලීත්වය හා ඡන්ද අයිතිය යන කරුණු ඍජුව අදාළ වන්නේ. ඔන්න ප්‍රශ්නේ හොඳින් අහගන්න පුතේ දුවේ. සියලු ආගම් හා ජාතීන්ට ගරු කිරීම, නීතිගරුක භාවය, ආචාරශීලීත්වය හා ඡන්ද අයිතිය යන කරුණු ඍජුව අදාළ වන්නේ. පළවෙනි වරණය මානව හිමිකම්ය, දෙවැනි එක ප්‍රජාතන්ත්‍රවාදය, තුන්වෙනි එක පුරවැසි භාවය, හතරවෙනි එක වාර්ගිකත්වය. ඔන්න බලන්නක පුතේ මේ උඩින් දීලා තියෙන සියලු කාරණා ටික, සියලු ආගම් හා ජාතීන්ට ගරු කිරීම, නීතිගරුක භාවය, ආචාරශීලීත්වය, ඡන්දයිතිය. මේ ටික තියෙන්නේ පුරවැසියෙකුගේ ලක්ෂණ ගොඩේනේ. එහෙනම් උත්තරේ අපි තෝරන්න ඕනේ පුරවැසි භාවය කියන තුන්වෙනි උත්තරය. ඊළඟට 2020 දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ දරුව හැමෝම ලිවිය යුතු අනිවාර්ය ප්‍රශ්නය. ඒ ප්‍රශ්න පත්‍රයේ තියෙන මුලම ඡේදය මෙන්න මේ විදිහට තිබුණේ 2020 ප්‍රශ්න පත්‍රයේ. මේ මගේ දරුවෝ ළඟ මේ වන විටත් මේ ප්‍රශ්න පත්‍රයේ ඇති. ඕගොල්ලෝ මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා ඇති. දැන් අපි සාකච්ඡා කරද්දී ඒව හොඳට මතකයට, මෙන්නත මතක් වේවි, මතකයට යාව විභාගෙට ලියද්දි මේවා හොඳට මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන්කම ලැබෙයි. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන කොටස තමයි මාධ්‍ය වේදිනියක් සමාජ අසාධාරණයකට එරෙහිව කරන අරගලය සිංහලයට හඬ කවා විකාශනය වන ඉන්දියානු ටෙලි නාට්‍යයක කතා ප්‍රවෘත්තියකි. හොඳින් අහගන්න පුතේ මේ ඡේදය. මේ ඡේදයේ තියෙන්නේ මාධ්‍ය වේදිනියක් සමාජ අසාධාරණයකට එරෙහිව කරන අරගලය සිංහලයට හඬ කවා විකාශනය වන ඉන්දියානු ටෙලි නාට්‍යයක කතා ප්‍රවෘත්තියකි. මේකෙන් අහන 10 වෙනි ප්‍රශ්නය, ඒ කියන්නේ පළවෙනි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය පිළිතුරු 10ක් ලියන්න තියෙන කෙටි ප්‍රශ්න 10ක් නේ අහන්නේ. ඒකේ 10 වෙනියට ආපු ප්‍රශ්නයක් තමයි මේ පාඩමෙන් අහලා තියෙන්නේ. ප්‍රශ්නය මෙන්න මේකයි. ඉහත ටෙලි නාට්‍යයේ මාධ්‍ය වේදිනියගේ භූමිකාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී, ඔන්න හොඳින් අහගන්න, ඉහත ටෙලි නාට්‍යයේ මාධ්‍ය වේදිනියගේ භූමිකාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී යොදාගත හැකි සමාජ විද්‍යාත්මක සංකල්පය කුමක්ද? ඔන්න පුතේ, දැන් මේ මාධ්‍ය වේදිනියක් කාන්තාවක් ගැන මෙතන කියන්නේ. එහෙමනම් අපිට එකපාරටම මතක් වෙන්න ඕන, ඔළුවට යන්න ඕනේ මේක ජීව විද්‍යාත්මක සංකල්පයක්. එහෙනම් ජීව විද්‍යාත්මක සංකල්පයක් කියලා අපි මොකද්ද පාඩමේ කතා කරේ? ස්ත්‍රී පුරුෂ සමාජ භාවය. ඒකට ලකුණු දෙකක් හම්බ වුණා. එතකොට 2020 කියන්නේ පහුගිය අවුරුද්දේ අපිට ලකුණු 3ක් හිමි කරගන්න පුළුවන් වුණා මේ පාඩම තුලින්. මගේ දරුවන්ට පැහැදිලි ඇති කොහොමද මේ ප්‍රශ්න පත්‍රයට, නැත්නම් මේ පාඩමෙන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නේ කියන එක, ප්‍රශ්න ගොඩ නැගෙන්නේ කියන එක. එතකොට මං හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම අතටපත් වෙලා ඇති මධ්‍යම පළාතෙන් ලබා දුන්නු ස්වයන් අධ්‍යයන කට්ටලය. ඒ ස්වයන් අධ්‍යයන කට්ටලය තුලත් මේ මාතෘකාව යටතේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා තියෙනවා දරුවනි. ඒකේ පළවෙනි අපි කතා කරමු. පළවෙනි මේ බහුවරණ ප්‍රශ්න ටිකේ පළවෙනි ප්‍රශ්නය සමාජයේ කුඩාම ඒකකය වන්නේ. ප්‍රශ්නය සමාජයේ කුඩාම ඒකකය වන්නේ. උත්තර හතරක් තියෙනවා. පළවෙනි උත්තරයේ ගෘහය, පවුල, ගම, ග්‍රාම සේවක වසම. එහෙනම් මේකේ උත්තරේ වෙන්න ඕනේ කුඩාම ඒකකය පවුල කියන එක. ඊළඟට දෙවැනි ප්‍රශ්නය ABC කියලා කාරණා තුනක් දීලා තියෙනවා. එතකොට ඒ කාරණා තුන පවුල යන සංකල්පයට පැවරෙන කාර්ය අතරට අදාළ වගන්ති ඇසුරෙන් සත්‍ය වන්නේ මොනවද කියලා අහනවා. ඒ කියන්නේ පවුලේ කාර්යයන් වලට මේ කාරණා තුන අදාළද කියලා අහන්නේ. පළවෙනි එක නැත්නම් A කියන එක පරම්පරාව පවත්වාගෙන යාම, B කියන්නේ පවුලේ සමාජිකයන් පෝෂණය කිරීම, C කියන්නේ නව සමාජිකයන් රජයට හඳුන්වා දීම. එතකොට මේ කාරණාවලින් පවුල කියන සංකල්පයට පැවෙනෙන කාර්යයන් මොනවද කියලා හඳුනගන්න ඕනේ. පවුලේ කාර්යභාරය කියන එක යටතේ අපි කතා කරා. ඊළඟට තුන්වෙනි එක පුරවැසියෙකුගේ ප්‍රධාන ලක්ෂණය කුමක්ද? එතකොට උත්තර හතරක් දීලා තියෙනවා. ප්‍රධාන ආගමකට අයත් වීම, ඡන්ද බලය තිබීම, රැකියාවක් කිරීම, බැංකු ගිණුමක් තිබීම. එතකොට අපි ඉගෙන ගත්තා පුරවැසියෙකුගේ ප්‍රධානතම ලක්ෂණය ඡන්ද බලය තිබීම. ඒක තමයි පිළිතුර වෙන්න ඕනේ. ඊළඟට රජයේ නිලධාරීන් අතින් සිදුවන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නේ, උත්තර හතරක් තියෙනවා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, 2 ශ්‍රී ලංකා පොලිසිය, 3 ශ්‍රී ලංකා නීතිවේදී සංගමය, 4 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම. රජයේ නිලධාරීන් අතින් සිදුවන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම. ඊළඟ ප්‍රශ්නය කෙටි පිළිතුරු ලියන්න තියෙන ප්‍රශ්න ටිකක් තියෙන්නේ ඕගලන්ගේ ස්වයන් අධ්‍යයන කට්ටලය තුල. පළවෙනි ප්‍රශ්නය පවුලකින් ඉටුවන කාර්යයන් දෙකක් ලියන්න. එතකොට අපි කතා කරා මීට කලින් පවුලකින් ඉටුවන කාර්යයන් මොනවද කියලා. ඕගොල්ලෝ හොඳින් ඒවා අධ්‍යයනය කරා. ඒ නිසා පවුලකින් ඉටුවන කාර්යයන් මොනවද කියලා පිළිතුරු ලියන්න පුළුවන්. ඊළඟ එක ස්ත්‍රී පුරුෂ සමාජ භාවය යනු කුමක්ද? ඒ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. තව පුරවැසියෙකුගේ ලක්ෂණ දෙකක් ලියන්න. තව එකක් මිනිස් ශ්‍රමය ඉල්ලුම අනුව සැපයම සිදු නොවීමට හේතුවන කරුණු කුමක්ද? ඊළඟට පුරවැසියා යන්න හඳුන්වන්න, පුරවැසියෙකුගේ ප්‍රධාන ලක්ෂණයන් කෙටියෙන් විස්තර කරන්න, පුරවැසියෙකු සතු ලක්ෂණ තුනක් ලියා ඉන්න එකක් කෙටියෙන් පැහැදිලි කරන්න. ඔන්න ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන් මේ පස්වෙනි පාඩමෙන්. මීට අමතරව මගේ දුවල පුතාලට පුළුවන් තව ටිකක් ප්‍රශ්න මේ පාඩම ඇසුරින් ප්‍රශ්න හදාගෙන ඒවට පිළිතුරු ලියමින්, පහුගිය ප්‍රශ්න වලට පිළිතුරු ලියමින් මේ පාඩම හොඳින් ධාරණය කරගන්න. ඒ තුලින් ඔබට මේ පහ පාඩමින් අහන ඕනෑම ආකාරයක ප්‍රශ්නයක් හොඳින් ලියන්න පුළුවන් වෙයි. එතකොට ආදරණීය දුවේ පුතේ, මං අද ඔගලන්ට කතා කරේ 10 ශ්‍රේණියේ 5 පාඩමේ ජනමාධ්‍ය නියෝජන අධ්‍යයනය යටතේ සමාජීය නියෝජන අධ්‍යයනය සහ ඊළඟට දෙවැනි කොටසේ කතා කරන ආර්ථික නියෝජන අධ්‍යයනය ගැන. ඒ යටතේ අනුමාත්‍රිකා ටිකක් තිබුණා, අපි ඒවා කතා කරා. ඒ අනුසාරයෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටිකත් කතා කරා.